මීළඟට ගරු සුසිල් ප්‍රේමජාත් මන්තුමා.
ගරු සභාපති මන්ත්‍රීතුමනි,
ඔබතුමා මිනිතු 8ක් තියෙනවා.
අද අපි විවාද කරන 2018 වසර මැද මුල්්‍ය තත්ත්වයේ පිළිබඳ වාර්තාව. ඒ සම්බන්ධයෙන් ගරු බන්දුල ගුණවර්ධන මන්ත්‍රීතුමා ඉදිරිපත් කරපු යෝජනාව තමයි අපි මේ විවාදයට භාජනය කරන්නේ. දැන් මේ වාර්තාවේ සඳහන් කරුණු අනුවම ගත්තත් 2017 ඒ පළවෙනි මාස 6 අර්ධවාර්ෂික වාර්තාවානුව ආර්ථික වර්ධන වේගය 3.8% දළ දේශය නිෂ්පාදිත ප්‍රතිශතයක් හැටියට. 2018 වෙනකොට එක 3.2. තුන මේ රජය යටතේම 2017 ඉඳලා 2018 වෙනකොට 3.8 ඉඳලා 3.2 දළ දේශී නිෂ්පාදිත ආර්ථික වර්ධනය අඩු වෙලා තිනු. දේලාට ගත්තු කෘෂිකර්මය ඍණ 3.2 2017. දැන් ඒක 4.8 කියලා වාර්තාවේ සඳහන් වෙනවා. එමකද ඒකට උදාහරණයක් කියයි නියඟේ තිබ්බා වැස්සාවයි කියලා. නමුත් ඍණ 3.2 තිබුණේ කෘෂිකර්මය 2017 වර්ෂයේ. ඊළඟ කර්මාන්ත ගත්තොත් 6.3 ඉඳලා 1 දක්වා අඩු වෙලා තිනු. 1% කර්මාන්තවල වර්ධන වේගය. සේවාංශය ගත්තොත් 3.5 ඉඳලා 4.4.9 වැඩි වෙලා තින්නේ. 0.9. ඊළඟ අපි ගත්තොත් එහෙම රාජ්‍ය ණය බිලියන 341කින් වැඩි වෙලා තිනවා 2017 2018 ඒ පළවෙනි කාර්තුවේ. ඊළඟ ගත්තොත් රාජ්‍ය ආයෝජන බිලියන 19කින් අඩු වෙලා තිනු. රාජ්‍ය ආයෝජන වෙළඳ ශේෂය වැඩි වෙලා තිනු. ඉතින් එහෙමනම් මේ කරුණු ටික ගත්තත් මෙයින් පැහැදිලි වෙනවා මේ රජයේම මේ ප්‍රකාශනය තුලින් ඉතාම පැහැදිලි වෙනවා ආර්ථිකයට වෙලා තියෙන දේ මේ වාර්තාව අනුව. දැන් මොකද හේතුව? මේ ආණ්ඩුවට මුලින්දලම දැක්මක් තිබුණේ නැහැ. රටේ ආර්ථිකයේ මෙහෙවීම රාජ්‍ය කළමනාකරණය පිළිබඳව දැක්මක් තිබෙන්නේ අපි කිව්ව මේ ගැන. අපි වරින් වර කිව්වා මේ දැක්මක් හදාගන්නයි කියලා. හැබැයි ඒක හදාගත්තේ නැහැ. දැන් මුදල් ඇමතුමා කිව්වා 2025 vision 2025. ඒක දැන් මේ ආණ්ඩුවේ ආයු කාලෙන් භාගයක් ගියන් පස්සේ අවුරුදු දෙකහමාරකට පස්සේ තමයි එතුමා කිව්වේ vision 2025. එතකොට අවුරුදු දෙකහමාරක් ගිහිල්ලා ඉවරයි. දැක්මක් නැහැ අවුරුදු දෙකහමාරක් යනකම්. දැන් හදන්නේ 2025 දැක්මට යන්න. දැන් ඊළඟට ගත්තොත් එහෙම මං ඉතා පැහැදිලිව කියනවා මේ සම්ප්‍රදායික අපනයනයන් තුලින් මේ රටේ මේ වෙළඳ ශේෂ පරතරය පියවන්න බෑ. එක වර්ෂයකදී සියලු ආනයනයන් වල එකතුව ණය ගෙවීමුත් එක්ක ඩොලර් බිලියන 21.5ක් ණය ගෙවීම හැර සියලු අපනයනයන් සහ සේවාවන්ගෙන් ලැබෙන ආදායම ඩොලර් බිලියන 10.5යි. එතනම තියෙනවා පරතරයක් ඩොලර් බිලියන 10කට වැඩිය. ඒක නිසා නව තාක්ෂණය විද්‍යාව පදනම් කරගත් අද ලෝකයේ ප්‍රචලිතව තිබෙන ඖෂධ නිෂ්පාදනය වැනි ට්‍රිලියන ගණනින් ආදායම් උපයන්න පුළුවන් ක්ෂේත්‍රවලට අපේ රටේ ඛනිජ ද්‍රව්‍ය වලට අගේ එකතු කළා. ඒ තුලින් මේ ප්‍රශ්නේ විසඳන්න ගත්ත ක්‍රියාමාර්ගය මොකද්ද? යෝජනා ඉදිරිපත් කළත් ඒවා ක්‍රියාත්මක වුණේ නැහැ. දැන් ඊළඟට මම පිළිතුරු කීපයක් දෙනවා. ගරු මුදල් ඇමතුමා කිව්වා මහා බැංකුවේ 2014 වෙනකොට අලාභයක් තිබ්බා. ඒකත් එක්කයි බාරගත්තේ කියලා. මෙතන ප්‍රශ්නයක නෙමෙයි. අලාභයක් එක්ක බාරගත්තයි කියලා කියනවනම් මුදල් ඇමතුතුමා ඒ අලාභ වෙච්ච මහ බැංකුවේම තමයි බිලියන 11ක් අර කොමිෂන් වාර්තාව අනුවම මංකොල්ල කෑවේ අවලයට ඇල්ලා මාස දෙකක් ඇතුළත. තව කොමිෂන් එකක් දැම්ම නම් ඉතුරු කාල සීමාවට ඒ වගේ තුන් ගුණයකට වඩා වැඩි. ආයෝජක විශ්වාසය බිඳ දැම්මා. ජනතාවගේ විශ්වාසය බිඳ වැටුණා. ලෝකේ රටවල විශ්වාසය බිඳ දැම්මේ අපි නෙවෙයි. ඒක කළේ මහ බැංකුව මංකොල්ල කාපු අය. අද කොමිෂන් වාර්තාවේ තාම නඩු දාන අයට නඩු දාලත් නැහැ. දැන් ඊළඟට ගමු. ඊළඟට කිව්වා මොකද්ද? ඉමර්ජින් මාකට් එකක් තිබෙච්ච නිසා 2008 වෙනකොට ලංකාවට ආවේ කියලා ආයෝජකයෝ ඇමරිකාවෙ ඉඳලා. එහෙනම් එතුමම පිළිගන්නවා. යුද්ධයක් කර කර යුද්ධය අවසන් කළේ 2009. යුද්ධයක් කර කර ලෝක ආර්ථිකයේ පසුබෑමකට ලක් වෙනකොට මුදල් ඇමතුමා පිළිගත්තා එදා රාජපක්ෂ ආණ්ඩුවේ ඒ කළමනාකරණ ප්‍රතිපත්තිය නිසා ඉමර්ජින් මාකට් නැගියන වෙළඳ පොලක් තිබෙන රටක් හැටියට ලෝකය හඳුනාගෙන ආවා. මෙන්න මේක තමයි පාලන දෙකක් අතර වෙනස. මම සතුටු වෙනවා බැරි වෙලා හෝ මංගල සමර වීර ඇමතුමාට ඒක මතක් වීම ගැන. දැන් එතුමා කියනවා රාජ්‍ය සේවේ විශ්වම්බටු ගෙවීම වැඩි වුණාලු. ඔව් මිලියන එකයි දසම හතරක් රාජ්‍ය සේවය හැකලුවේ නෑ. එදා රාජ්‍ය සේවය හැකලුවේ නෑ. එනිසා මිලියන එකයි දසම හතරක් මං අහනවා මේ අවුරුදු තුන හමාර ඇතුළත කීයක් රජයේ සේවකින්ට රැකියා දීලා තියෙනවද කියලා හිතා. මේ ආණ්ඩුව මේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න නම් රුපියල ශක්තිමත් කරන්න නම් ආනෑන සීමා කරන්න වෙනවා. ආදේශිත භාණ්ඩ නිෂ්පාදනය කරන්න ඕන රට තුළ. අද එකිනෙකට ගැටෙන ප්‍රතිපත්ති දෙකක් නිදහස් වෙළඳ ගිවිසුම අස්සම් කරනවා. ලිබරල් ආර්ථිකයක් ගැන කතා කරනවා. මෙහෙන් වාහන ආනයනයට 100%ක මාජින්. අනිත් ඉලෙක්ට්‍රිකල් ගුඩ්ස් ගෙන්නන්න 100%ක මාජින් එකක්. දැන් එතකොට මේ ප්‍රතිපත්ති දෙකක් ගැටෙනවා. ඊළඟට මම අහනවා එතුමන් කිව්වා මේ ආර්ථිකය එදා රාජපක්ෂ ආණ්ඩුවේ 2009 දක්වා
මන්තුමා තව මිනිත්තු දෙකයි ඔබතුමාට තියෙනවා.
ඔව් යුද්ධයක් එක්කයි ගියේ. ඒ වෙලාවේ ගත්ත ණයව යොදන්න වුණා යටිතල පහසුකම් සංවර්ධනයට. උතුරු දුම්රිය මාර්ගයේ උතුරු නැගෙනහිර ප්‍රදේශවල යටිතල පහසුකම් සංවර්ධනය පුපුරවපු මහ බැංකුව මේ වගේ ප්‍රදේශ ගන්නකොට මේ සියල්ලට එදා ඒ ගත්ත මුදල් ආයෝජනය කළා ප්‍රාග්ධන ආයෝජනයන් හැටියට. නමුත් දැන්කෝ දැන් ඒ කිසිවක් නැහැ. එදා ආරම්භ කරපු ව්‍යාපෘති දැන් බලන්න කොළඹ ගත්තාම හෝටල් ආරම්භ කළා, ගොඩනැගිලි ආරම්භ කළා, තිවිච්චය ක්‍රේන් නැවතිලා. මේ සංඛ්‍යාලේඛන කොච්චර ඉදිරිපත් කළත් එකක් පැහැදිලි මොකද්ද? ජනතාවට ජීවත් වෙන්න බෑ. ජනතාව අත මුදල් නැහැ. සුළු ව්‍යාපාරිකයෙක් ඉඳලා මහා පරිමාණ ව්‍යාපාරිකයෙක් දක්වා අද මේ මැසිවිල්ල නගනවා. තව මාස කීපයක් යනකොට මොකද්ද වෙන්නේ? දැන් හෙට වෙනකොට ආයෙත් තෙල් මිල වැඩි වෙනවා. තෙල් දැන් එදා රාජපක්ෂ ආණ්ඩුව තියෙන කාලේ බැරල් එක ගියා 114ට. මේ ආණ්ඩුව ගත්තක මම 2016 වෙනකොට 45ට බැස්සා. 45ට බැස්සා. දැන් තමයි 82ට ආවේ. එහෙනම් තෙල් බැරල් එක. අනිත් පැත්තෙන් රුපියල අව ප්‍රමාණය වීම. මේ ප්‍රධාන සාධක දෙක මිල සූත්‍රයට ගැලපුවාම හැම මාසෙකම වැඩි වෙන ගානට තෙල් බැරල් එක, ඒ වගේම අව ප්‍රමාණය වෙන ගානට තෙල් මිල වැඩි වෙනවා. තෙල් මිලත් එක්ක ප්‍රවාහන ගාස්තුත් එක්ක භාණ්ඩ ගාස්තු හා සේවා ගාස්තු සියල්ල වැඩි වෙනවා. ඒ නිසා අද තියෙන්නේ ජනතාවට ජීවත් වෙන්න බැරි ප්‍රශ්නයක්.
අවසාන කරමු.
ජීවත් වෙන්න බැරි ප්‍රශ්නයක්. එදා යුද්ධයක් කරමින් රට සංවර්ධනය කරමින් ජනතාවට ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් හැදුවනම් එහෙම කරපු අයට කරුණාකරලා ඔක බාර දෙන්න. තවත් මේ රට ආර්ථික වශයෙන් දුබල තැනකට ගේන්න එපා. හදන්න බැරි තැනකට ගේන්න එපා කියන පණිවිඩය ලබා දෙමින් මම කතා අවසන් කරනවා.
ඔව් සුතේ. මීළඟට කරු හිරුනිකා ප්‍රේමචන්ද මන්ත්‍රීතුමිය ඔබතුමීට මිනිත්තු 6ක් දෙනවා.
කීයද?
මිනිත්තු 6ක් තියෙනවා.
හරි. බොහොම හරි බොහොම ස්තුතියි මන්ත්‍රීතුමනි. මේ ඇත්තටම මම පළමුවට ස්තුතිවන්ත වෙන්න ඕනේ ගරු සභානායකතුමාට මට මේ අවස්ථාව ලබා දුන්නට. කතාවට පිවිසෙන්න කලින් මට ලොකු අසාධාරණයක් වුණා ඊයේ දවසේ. ඒ නිසා මම ඒ පිළිබඳව මුලින් කියන්න ඕනේ. මම මන්ත්‍රීවරියක් විදිහට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් විදිහට මගේ වරප්‍රසාද කඩවීමක් සිද්ධ වෙලා තිනවා. මගේ කීර්තිනාමයට කැල්ලක් ඇති වෙලා තියෙනවා. ඊයේ දවසේ දෙරණ රාත්‍රී ප්‍රවෘත්තිවල වැරදි ප්‍රකාශයක් ප්‍රවෘත්තිවල ප්‍රකාශ වුණා. ඒ පිළිබඳව මම මුලින් කියා සිටින්නේ මොකද මේ මේ වෙනකොට يعني ඊයේ ඒ නිවුස් එක ගිය වෙලාවෙ ඉඳන් මේ වෙනතෙක් මන්ත්‍රී පක්ෂ විපක්ෂ ભેදයකින් තොරව මන්ත්‍රීවරුන් ජනතාව එදිනෙදා හම්බෙන හැම කෙනාම වගේ මගෙන් අහනවා මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා. පසුගියදා මගේ නමත් එක්ක මේ සම්බන්ධ වෙච්ච නඩු කටයුත්තකදී ඊයේ නඩු කටයුතු තිබ්බා. ඒ නඩු කටයුත්ත සඳහා මමත් මගේ නීතිඥවරුත් සියලු දෙනාම අපි සූදානම් වෙලා ගියේ ට්‍රයල් එකට. මේ අපි නඩුව පටන් ගන්න සූදානම් වෙලා ගියේ. එහෙම යනකොට එහෙම ගිහිලා තියෙද්දි ගරු අධිකරණයේ ගරු විනිශ්චයකාරතුමාගේ අවසරය මත රජයේ නීතිඥතුමා දෙපාර්ශවයටම කතා කරලා මේ නඩුව කෙටි ක්‍රමයකින් ඉක්මනින් අවසන් කර ගැනීමට දෙපැත්ත සමත වෙන්න කැමතිද කියලා අසා සිටියා. ඉතින් ඉන්පසුව අපි ගරු විනිශ්චයකාරතුමාත් එක්කත් එතුමා ප්‍රකාශ කර සිටියේ ගරු නීතිපතිතුමාගේ යම් කිසි අවසරයක් තියෙනවා නම් දෙපාර්ශවයේ සමතයකට පත් වෙන්න කැමති නම් ඒක කරන එක මේ ප්‍රශ්නයක් නෑ. අපි කතා කරගෙන ඒක මොකක් හරි සමතයකට පත් වෙනවා නම් ඒක කරන්න කියලා එතනින් ඒ කතාව විවරුණා මිසක් එතනින් එහාට වෙන කිසිම දෙයක් මේ පිළිබඳව කතා කරේ නැහැ. මම කිසිම අවස්ථාවකදී ඊයේ දවසේවත් අනාගතයේදීවත් අතීතයේදීවත් මේ වැරද්ද සම්බන්ධයෙන් වරද බාරගත්තේ නැහැ. මම වැරද්ද බාර ගන්නවා නම් බාර ගන්න තිබ්බේ මම වැරද්දක් කළා තියෙනවා නම් ඊට කලින් මගේ නම යොදාගෙන ඒ කාරණය කරපු ඒ සගයන් මගේ ආධාරකරුවන්නේ වැරද්ද කරා කියලා බාරගත්ත වෙලාවේ මට බාර ගන්න තිබ්බ මම ඒක කරේ නැහැ මම වැරද්දක් කළා නැති නිසා. ඒ නිසා තමයි නඩු මාර්ගයට යන්න මම කැමති වුණේ. ඒතොර දෙපාර්ශවයේම සාක්කි කැඳවල සාමාන්‍ය නඩුවක් වගේ මේක කරගෙන යන්න පුළුවන් නිසා. ඉතින් ඇත්තරම එහෙම ලෑස්ති වෙලා තමයි අපි ගියේ. මමවත් මගේ නීතිඥතුමන්ලවත් ගරු විනිශ්චයකාරතුමාවත් රජයේ නීතිඥතුමාවත් කිසිම කෙනෙක් ප්‍රකාශ කරපු නැති ප්‍රකාශයක් ඊයේ දෙරණ නිවුස් වල ගිහින් තියෙනවා. ඒ සමගම අද ජාතික පුවත්පත් සෑම තැනකම කියලා තියෙනවා හිරුනිකා ප්‍රේමචන්ද්‍ර නඩුවේ වැරද්ද පිළිගනී කියලා. ඒක ඉතාමත් බරපතල ප්‍රකාශයක් විශේෂයෙන් මට මන්ත්‍රීණියක් විදිහටත් ඒ විතරකුත් නෙවෙයි ගරු අධිකරණයට විශාල මේ පහර ගැසීමක්. ඒක අධිකරණයේ කටයුතු විශේෂයෙන් අධිකරණය අපහසුතාවයට පත් කිරීමේ කාරණාව. මම විතරක් නෙවෙයි අධිකරණයේ කටයුතුත් ඒකෙන් අපහසුතාවයට පත් වෙනවා. ඒ නිසා මම ඉල්ලා සිටිනවා මේ පාර්ලිමේන්තුවෙන් ගරු කථානායකතුමාගෙන් මේ පිළිබඳව මගේ අයිතිවාසිකම් ආරක්ෂා වීම සඳහාත් අනාගතයේ තවත් මන්ත්‍රී කෙනෙක්ට මන්ත්‍රීවරියට මේ වගේ නොවෙන්නත් කරුණාකරලා මේ මාධ්‍ය ආයතනට පමණක් නෙවෙයි සියලුම මාධ්‍ය ආයතන වලට ප්‍රවෘත්තියක් ජනතාවට ඉදිරිපත් කිරීමේදී අපේ අයිතිවාසිකම් වලට අපේ කීර්තිනාමයට අපහසුතාවයක් නොවන ආකාරයට මේ ප්‍රවෘත්ති ප්‍රකාශ කරන්න යම් කිසි විදිහේ කටයුත්තක් පාර්ලිමේන්තුවේ තියෙන ඒ බලයත් එක්ක කථානායකතුමා යම් කිසි දෙයක් මේ සඳහා කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. මේක මට අද වුණා නම් තව කෙනෙක්ටත් තව දවසක වෙන්න පුළුවන්. මොකද මේ ජාතික නාලිකාවක් මේ පෞද්ගලික නාලිකාවක් රටේ මිනිස්සු බලන විශාල වශයෙන් බලන ප්‍රවෘත්තියක්. ඒ අවස්ථාවක මේ වගේ කිරීම හරි වැරදි. ඒ නිසා මම ඒක ඉල්ලා සිටිනවා. මොකද මම හිතුවා මේක මෙතන කිව්වේ නැත්නම් මට වෙන අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. මොකද සමහරට අපි මාධ්‍ය වලින් වැරදි අදහසක් ප්‍රකාශ කරාම අපි ගිහිල්ලා ඒක නිවැරදි කරන්න හැදුවම ඒක ඉතාමත් මේ එක පත්‍රයක නම් පොඩි කෑල්ලක් දායි මෙන්න මේක මෙහෙම මේ විදිහටයි නිවැරදි කරන්න කියලා පොඩි කෑල්ලක් දායි අර වගේ ලොකු මේ ලොකු අකුරු වලින් දාපු හෙඩ්ලයින් එකේ වැරද්ද හදලා පොඩියට දානවා. ඒකෙන් කිසි තේරුමක් නැහැ. ඒ වගේම තමයි
ඔබතුමීට තව මිනිත්තු දෙකක් තියෙනවා.
මේ අපට අවශ්‍ය දේ ඇත්තටම මේකත් කියන්න පොඩක්. ඒ වගේම තමයි මේ දැන් මේ වගේ මේ නිවුස් වල උනත් මේක වැරද්ද හදලා කියන්නේ ওই විදිහට නෙවෙයි. හින්දා මට පුළුවන් නම් මේකට සාධාරණයක් ඉෂ්ට කරලා දෙන්න. මම කතාවට යොමු වෙන්නම් ඉතාමත් ඉක්මනින් මම කියන්න අවශ්‍ය දේ කියන්න. මම වැඩි කතා ගන්න දෙන්න යන්නේ නැහැ. මෙතන ඉන්නේ මට වඩා ගොඩාක් දන්න උදවිය. හොඳටම මේ ආර්ථිකයේ පිළිබඳව රටේ ආර්ථික තත්ත්වයේ පිළිබඳ අවුරුදු ගාණක් තිස්සේ විශ්ලේෂණය කළා. හොඳ දැනුමක් තියෙන උදවියත් එක්ක මට එතරම් ලොකු හැකියාවක් නැහැ කතා කරන්න. හැබැයි මම දැන් දැක්කා මෙතන ඉන්න විපක්ෂයේ සියලුම දෙනා වගේ නොයෙකුත් අපිට නොයෙකුත් විදිහේ ආණ්ඩුවට මේවා වැරදි කියලා පහර ගැහුවා මිසක් කිසිම කෙනෙක්ගෙන් හරියට පිළිතුරක් ලැබුණේ නැහැ. මේ දැන් රුපියල් අවප්‍රමාණය වෙලා තියෙනවා. අපි ආර්ථික යුද්ධයක ඉන්නේ. එතකොට මේකෙන් අපි ගොඩ එන්න මොකද්ද කරන්න කියලා ආණ්ඩුවට කරපු එක යෝජනාවක්වත් මට නම් අහන්න ලැබුණේ නැහැ. අපිට මඩ ගැහුවා ඇරෙන්න. හැබැයි මට තියෙන ගැටලුව තමයි මේ මම නෙවෙයි කියන්නේ රාජ්‍ය සේවකයෙක් කියන්නේ මහ බැංකු නියෝජ්‍ය අධිපති නන්දලාල් විරසිංහ මහත්මයා මෙහෙම කියන මේ ඔහුගේම වචන වලින් මම කියන්න කැමතියි. රුපියල් අවප්‍රමාණය වුණේ ලංකා මේ 2011 2012 මහ බැංකු තමන් සතු ඩොලර් බිලියන 8.9ත් අතර මිලියන 4ක් 8.9ත් අතර මිලියන 4ක් වියදම් කරලා තමයි රුපියල් 112ක් අවප්‍රමාණය වීම
රැකගත්තේ. මම ඔබට මේ අවසන් කරන්න
ඕන. ඔඩකින් රුපියල් අවප්‍රමාණය
වුණේ ලංකා කාලය අවසන්යි.
ඔඩකින් ජාත්‍යන්තර ප්‍රශ්නයක් නිසා නෙවෙයි දේශීය ප්‍රශ්න නිසා රටේ ආර්ථික ප්‍රතිපත්ති වල ප්‍රශ්නයක් නිසා තමයි 2012 වසරේ රුපියල් අවප්‍රමාණය වුණේ කියලා තමයි මෙතුමා කියන්නේ. හැබැයි 2018 මේක විදේශ රටවල් වල තියෙන ප්‍රශ්නයක් නිසා මේක වුණා කියලා තමයි මෙතුමා කියන්නේ.
එහෙනම්
මට මේ කතාව විතරක් මම කියන්නම්. මේ ළඟ විගණකාධිපති තුමා කියනවා පොඩ්ඩක් මට මේක විතරක් කියන්න
අවස්ථාවක් කාලය අවසානයි. අද කාලය පිළිබඳ ගැටලුවක් තියෙනවා.
පොඩ්ඩක් මට විනාඩියක් දෙන්න. ගිය ආණ්ඩු කාලේ පසුගිය අන්න මේ විනාඩි දෙක පොඩ්ඩක් දෙන්න. පසුගිය කාලේ ණය ප්‍රමාණය හරිද? පසුගිය ප්‍රමාණය
ඔබතුමිට අවසාන කරන්න
ඕන. පොඩ්ඩක් මට එතුමාගේ විනාඩි දෙක දෙන්න. අර කියනවා විනාඩි දෙකක් දෙන්න කියලා මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමා. ඉතින් ඒ නිසා මට පොඩ්ඩක් මේ කතාව කියන්න දෙන්න. පසුගිය කාලේ ණය ප්‍රමාණය ගත්ත ණය ප්‍රමාණයත් එක්ක අපේ ලංකාවේ කරපු වත්කම් හඳුනා ගන්න බෑ කියලා මේ මේ විගණකාධිපතිතුමා කියනවා. ඒ කියන්නේ ගත්ත ණයට සම කරන්න බෑ කියලා වත්කම්. එහෙනම් අපිට
එතනින් මන්ත්‍රීව අවසන් කරන්න
ඒ විනාඩි දෙක මට දෙන්නේ නැද්ද?
ඔබතුමා මේ කාලය ගත යුත්තේ ආණ්ඩු පක්ෂයේ
පාර්ශවයෙන්. කැමැත්තෙන් දෙනවා නම් ඒක දෙන්න.
ඔබතුමා මේ කාලය ගත යුත්තේ ආණ්ඩු පක්ෂයේ පාර්ශවයෙන්.
අර මහින්ද නන්දතුමා කැමැත්තෙන් දෙනවා නම් දෙන්නකෝ.
ඔබතුමා අවසන් කරන්න.
දෙන්නේ නැද්ද මට? මොකද ඔබ
ඔලේ මන්ත්‍රීව අවසන් කරන්නේ.
හරි මේ මට අවසන් කරන්න කලින්
ඒ කියන්නේ ඔබතුමා මේ වෙන කතාවල පැටලෙන අවසන් කරන්න හරි.
මට මේ අවශ්‍ය දේ කතා ගන්න හම්බුනේ නැහනේ.
ඉතින් ඒක ඔබතුමේ ඔබතුමේට වෙන් වෙන කාලය තුළ ඔබතුමේ කලමනාකරණය කර ගන්න ඕනේ.
ඉතින් මට අනේ මට කවුරු හරි මිනිත්තුවක් දෙකක් දෙන්නකෝ අනේ.
හොඳයි මම මිනිත්තුවක් දෙන්න ඔබතුමේ අවසන් කරන්න.
මොකද්ද? දුන්න. හරි මට
ගරු මන්ත්‍රීතුමියා මිනිත්තුවක් කාලය තුළ අවසන් කරන්න.
හරි. අර විනාඩි 5ක් බුද්ධික පතිරණ මන්ත්‍රීතුමා දුන්නම.
නෑ. බුද්ධික පතිරණ මන් මන් එමත්තුමාට කාලය වෙන් කරලා නැහැ. දැන් ඔබතුමියගේ මිනිත්තුවත් අවසන් වෙනවා.
මට මේ වෙලාවේ ප්‍රකාශ කරන්න තියෙන්නේ මම මේ අපි මම දන්නේ නැති නිසා ඔබතුමන් ළඟින් ඉල්ලා සිටින්නේ. මෙච්චර දැන් අපිට පහර ගහන නිසා ඔබතුමන් ළඟ ඊළඟ කතා වලින් ඉල්ලීමක් කරන්නේ. දැන් මේ ඇත්තටම ප්‍රශ්නයක් තියෙනවා කියලා ඔබතුමාලා කියනවනේ. එහෙනම් මේ ප්‍රශ්නෙට ඔබතුමාලගේ අදහස් මංගල සමරේට ඇමතුමාට ලබා දෙන්න.
හොඳයි අවසන් කරන්න.
කිසිම ලෝභකමක් නැතුව ඒවා ක්‍රියාත්මක කරයි. ඔබතුමාලගේ අදහස්
කියන්න. අවසන් කරන්න මන්ත අවසන් කරන්න. මේ ළඟට ගරු ඩග්ලස් දේවානන්ද මන්ත ඔබතුමාට මිතු 10ක්
තියෙනවා. සභේලක තලමදාංගෙන්ද ගෞරව உறுப்பினர் அவர்களே முழு ஆண்டும் முடிவர போகின்ற நிலையில் அரசின் நிலைமையானது வர வர மிகவும் மோசமடைந்து வரும் நிலையில் இன்றைய தினம் அரையாண்டு அரசரை தொடர்பில் இடம்பெறுகின்ற விவாதத்தில் கலந்து கொண்டு எனது கருத்துக்களையும் பதிவு செய்து கொள்வதற்கு வாய்ப்பு கிடைத்தமை தொடர்பில் முதலில் எனது நன்றியை தெரிவித்துக் கொள்கின்றேன். முதல் கோணல் முற்றும் கோணல் என்பது போல் இந்த நாட்டின் பொருளாதார நிலைமை ஆகிவிட்டிருப்பது வேதனையை தருகின்றது. எனவே இப்போதாவது இந்த நாடு ஒரு தேசிய பொருளாதார கொள்கையினை வகுத்து செயல்படுவதற்கு முன்வர வேண்டிய அவசியம் மிக உணர்த்தப்பட்டு வருகின்றதென்றே நான் கருதுகின்றேன். இந்த நாட்டிற்கு தேசிய பொருளாதார கொள்கையினையே முதற்கோணலாகும். இந்த நாடு இன்று மிகவும் முக்கியமான பிரச்சனைகளுக்கு முகம் கொடுத்துள்ளது. இந்த நாட்டின் மொத்த உற்பத்தி மொத்த தேசிய உற்பத்திக்கு சமாந்தரமான வகையில் அரச வருமானமானது விரைவான குறைபாட்டினை கண்டிருக்கிறது. இது அரசின் பொது சேவைகளை முன்னெடுப்பதில் தடையாக உள்ளது. இத்தடையானது எமது மக்களையே பெரிதும் பாதிக்கின்றது. குறிப்பாக வடக்கு கிழக்கு போன்ற கடந்த கால யுத்த பாதிப்புகளுக்கு நேரடியாக முகம் கொடுத்து பாரிய பின்னடைவுகளை கொண்டுள்ள பகுதி வாழ் மக்கள் பெரிதும் பாதிப்புக்குள்ளாகி இருக்கின்றனர். ஒட்டுமொத்த நாட்டு மக்களையும் இது பாதிக்கின்ற போது ஏற்கனவே பாதிப்புகள் அனைத்தும் நிலுவையில் இருக்கின்ற வடக்கு கிழக்கு மாகாணங்களுக்கு மேலும் அரச சேவைகளின் தேவைகள் நிறைகின்ற நிலையில் இது மீள் செலவிடப்பட வேண்டிய மிக தொகையாக அமைந்து விடுகின்றது. இந்த நிலைமையில் அரச முதலீடுகளை நாம் எதிர்பார்ப்பதை விட அதற்கான வலியுறுத்தல்களை மேற்கொள்வதை விட அரச வருமானத்தை எவ்வாறு அதிகரிப்பது என்பது குறித்தே மிக முக்கிய அவதானங்களை செலுத்த வேண்டியிருக்கின்றது. இதனை செய்தால்தான் அரச செலவீனங்களை மேற்கொள்ள முடியும் என்பது பொதுவாகவே பொருளாதார நிபுணர்கள் முன்வைக்கின்ற விடயமாக இருக்கின்றது. இங்கு அரச செலவீனங்களை குறைத்தல் அல்லது கட்டுப்படுத்தல் என்கின்ற நிலை குறித்து பேசப்படுகின்றது. வீண் விரயங்கள் வீண் செலவீனங்கள் இந்த நாட்டில் பொருளாதார நெருக்கடி நிலைமையை ஏற்படுத்தப்பட்டிருக்கின்றது என்று கூறப்படுகின்றது. இப்போதும் கூட இந்த வீண் விரயங்கள் வீண் செலவீனங்கள் மட்டுப்படுத்தப்பட்டுள்ளனவா என்ற கேள்வி எழாமல் இல்லை. அதேபோல் மக்களுக்கான அரச சேவைகளை கட்டுப்படுத்துவதோ குறைப்பதோ ஏற்றுக்கொள்ளத்தக்கதொரு விடயமல்ல. அதற்காக பொருட்களின் விலைகளை அதிகரித்தும் மறைமுக நேரடி வரி விதிப்புகளை அதிகரித்தும் மட்டுமே அரச வருமானம் ஈட்ட வேண்டும் என்கின்ற நிலைமையில் தங்கியிருக்கக்கூடாது. இவ்வாறான செயல்பாடுகளால் மக்களை பட்டினி போட்டு அதன் மூலம் சுரண்டப்படுகின்ற வருமானத்தால் அம்மக்களுக்கு சேவை செய்வது என்பது ஏற்புடைய செயலாகாது. இன்று இந்த நாடு வருமானம் ஈட்டுகின்ற பிரதான துறையாக உல்லாச பிரியான துறை காணப்படுகின்றது. அந்த வகையில் இந்த நாடு இந்த வருடத்தில் 2 மில்லியன் உல்லாச பிரியாணிகளை எதிர்பார்த்திருந்தாலும் உல்லாச பிரியாணிகளை ஈர்ப்பதற்கான உட்கட்டமைப்பு வசதிகள் இந்த நாட்டில் எந்தளவிற்கு முன்னேற்றம் கண்டிருக்கின்றன என்பது தொடர்பில் நிலவுகின்ற கேள்விக்குறி இன்னமும் அகன்றுள்ளதாக தெரியவரவில்லை. அதே நேரம் நாட்டில் அடிக்கடி ஏற்படுகின்ற பணி நிறுத்த போராட்டங்களும் இத்துறையினை பாதிப்பதாகவே அமைந்திருக்கின்றன. மேலும் உல்லாச பிரியாணத்துறை சார்ந்த உட்கட்டமைப்பு வசதிகளை ஏற்படுத்துகின்ற நிலையில் இருந்து வரக்கூடிய பொருளாதார வளங்களும் அளிக்கப்பட்டு வருகின்றன அல்லது அவற்றின் மூலமான பொருளாதார ஈட்டல்களும் தடை ஏற்படுத்தப்படுகின்றன. குறிப்பாக கடற்தொழிலை இதற்கு உதாரணமாக காட்ட முடியும். ஆகவே ஒரு தொழில்துறை லாபகரமானதாக இயங்கிக் கொண்டிருக்கும் நிலையில் அதனது வள இடத்தில் இன்னொரு லாபகரமான தொழில் கொண்டு அதனை மூடிவிடுவதென்பது இங்கு மேற்கொள்ளப்பட்டு வருகின்ற அபிவிருத்தி செயல்பாடுகளுக்காக கொள்ளப்படுகின்றது. அந்த வகையில் இந்த நாட்டின் கடல் தொழில் துறையானது பேரிய அளவிலான நவீனத்துவத்தினை கோரியும் விரிவாக்கலையும் கோரி நிற்பதுடன் தடைகளை தகர்த்தெறியவும் கோருகின்ற நிலைமையினை நாம் காண முடிகின்றது. இந்த தடைகள் உள்நாட்டு தடைகளாகட்டும் வெளிநாட்டு தடைகளாகட்டும் அவை கடல்வள பாதிப்புகளையும் அந்தந்த மாவட்ட கடற்தொழிலாளர்களது தொழிலுக்கான சுதந்திர உறுதிப்பாட்டையும் அளிப்பதாகவே அமைந்து வருகின்றன. இந்த நாட்டு விவசாய துறையினை எடுத்துக்கொண்டாலும் அதனது முன்னேற்றம் தன்மை வெகுவாக குறைந்து கொண்டே வருகின்றது. விவசாய துறை தொடர்பில் இதுவரையில் இந்த நாட்டில் ஒரு தேசிய கொள்கை இல்லாத நிலையில் நாட்டில் ஒரு புறத்தில் மக்கள் மரக்கறி வகைகளுக்கு அதிக விலையினை கொடுக்க வேண்டிய நிலையில் இன்னொரு புறத்தில் மரக்கறி உற்பத்திகள் ஆயிரக்கணக்கில் டன்கள் அளவில் காட்டு யானைகளுக்கு கொட்டப்படும் நிலை ஏற்பட்டு வருகின்றன. இதன் காரணமாகவே ஒரு புறத்தில் நுகர்வோரும் மறுபுறத்தில் விவசாய உற்பத்தியாளர்களுமே பாதிப்புகளை எதிர்நோக்குகின்றனர். இந்த நாட்டில் தற்போதைய விவசாயத்துறையில் ஈடுபடுகின்ற மக்கள் பெருமளவில் குறைந்து 20% மக்களே அதில் ஈடுபடுகின்ற நிலைமை ஏற்பட்டுள்ளது. இந்த மக்களில் இன்று விவசாயத்துறை தொடர்பில் விரக்தி நிலை ஏற்பட்டு வருகின்றது. இந்த நாட்டில் மிகவும் குறைந்த வருமானம் ஈட்டுகின்றவர்களாகவும் விவசாயத்துறை தொழிலாளர்களே காணப்படுகின்றனர். அமெரிக்க டாலருக்கு நிகரான இலங்கை ரூபாவின் பெறுமதி இழப்பு, அதிர்ச்சிக்கு எதிராக வெங்காயம், உருளைக்கிழங்கு, அரிசி போன்ற உள்ளூர் உற்பத்திகள் மக்களுக்கு உதவியாக அமையும் என அண்மையில் மத்திய வங்கி ஆளுநர் தெரிவிப்பதாக ஊடகங்களில் செய்திகள் வெளிவந்திருந்தன. இவை மட்டுமல்ல, தற்போதைய இந்த நாட்டு பொருளாதார நெருக்கடி நிலைமையிலிருந்து மீள உள்ளூர் உற்பத்திகளின் பல்வேறு பொருட்களின் உதவிகளை பெற முடியும். இதையே நானும் தொடர்ந்து சுட்டிக்காட்டி வந்துள்ளேன். ஆனால் அதற்கான ஏற்பாடுகள் இதுவரையில் மேற்கொள்ளப்பட்டதாகவே இல்லை. இறக்குமதிகளை கட்டுப்படுத்துவது தொடர்பில் தற்போது பேசப்படுகின்றது. இது உங்களால் எந்த அளவுக்கு சாத்தியமாகும் என கூற முடியாது. அதற்குரிய அடிப்படை ஏற்பாடுகள் இந்த நாட்டில் அத்திவாரமாக கூட இன்னும் உருப்பெறாத நிலையே காணப்படுகின்றது. இது 1970 இந்த நாட்டில் நடைமுறைப்படுத்தப்பட்டது.
ஹானரபிள் மெம்பர், யூ ஹேவ் 2 மினிட்ஸ் மோர்.
இருந்தும் பிற்காலமானது அதை நிராகரித்ததிலிருந்து பயணத்தை ஆரம்பித்து தொடர்ந்திருந்தால் அதனது பயன்பாடு இந்த நாட்டுக்கு போதிய அளவில் கிட்டவில்லை என்றே கருத வேண்டியுள்ளது. ஆனால் 1977 இது மலேசியாவில் சாத்தியமானது. அமெரிக்க பொருளாதார நெருக்கடிக்கு முகம் கொடுத்து பொருளாதார ரீதியில் முன்னேறி இன்று தனது நாட்டு பொருட்களை உலக நாடுகள் கொள்வனவு செய்யக்கூடிய வகையிலான வழிவகைகளை திட்டம் ஏற்படுத்தி கொடுத்தது. சுமார் 60 வருட கால இறக்குமதிகள் நிறுத்தப்பட்டு தேசிய உற்பத்திகள் வலுப்படுத்தப்பட்டன. மலேசியா அன்று முன்னெடுத்திருந்த இந்த திட்டம் அந்த நாட்டு மக்களின் அங்கீகாரத்துடன் அர்ப்பணிப்புகளுடன் மேற்கொள்ளப்பட்டதால் அது வெகுவாகவே சாத்தியமடைந்திருந்தது. இந்த நாட்டில் உள்ளூர் உற்பத்தியாளர்கள் நடுத்தெருவிற்கு வந்து போராடி கொண்டிருக்கின்றார்கள். உற்பத்திகள் உறங்கிக் கொண்டிருக்கின்றன, இறக்குமதிகள் நிறைந்து கொண்டிருக்கின்றன. நாட்டிலே ஏற்றுமதி உற்பத்தி வலயங்கள் தொடர்பில் அதிக அளவு அக்கறை இல்லாத நிலைமையே காணப்படுகின்றது. தீப்பெட்டி தொழிற்சாலைகள் கூட மூடும் அளவுக்கு கொண்டு வந்தாகிவிட்டது. அடுத்து இந்த உள்நாட்டு வெளிநாட்டு கடன்களும் அதனது தவணை முறை சொத்துக்கள் செலுத்துகைகளும் இன்னொரு சுமையாக இருக்கின்றன. அதாவது மொத்த தேசிய உற்பத்தியில் சமாந்திரமாக எடுத்துக்கொண்டால் சுமார் 80% கடன் பழு இருந்து வருகின்றது. சுமார் 5 பில்லியன் டாலர்கள் இந்த வகையில் அடுத்த வருடம் முதல் செலுத்துகை மேற்கொள்ள வேண்டியுள்ளன. இந்த வருட அதற்கான தயார்நிலை வருடமாகவே கொண்டிருக்க வேண்டும், ஆனால் அது நடைபெறவில்லை. அதாவது விடிய விடிய ராமாயணம் விடிந்தால் ராமன் சீதைக்கு என்ன முறை என கேட்பது போல பொருளாதார நெருக்கடி நிலைமை தொடர்பில் நீங்கள் நாள்தோறும் கதைத்தும் விவாதித்தும் இறுதியில் இப்போது என்ன செய்வது என திண்டாட வேண்டி ஏற்பட்டிருக்கின்றது. சர்வதேச நாணய நிதியம் இலங்கையுடன் கொண்டுள்ள நிதி நீடித்த நிதி வசதி ஒன்றுக்கான ஆதரவளிக்கும் திட்டத்தின் மூலமாக மேற்படி கடன்கள் முகாமைத்துவப்படுத்தப்பட்டு வந்தாலும் இது ஒரு விடுதலைக்கான வழியன்றி நெருக்கடி மிகுந்த நிலை என்பது காலப்போக்கில் தெரிய வரும் என்றே எண்ணத்தோ வேண்டியுள்ளது. அதே நேரம் இந்த சர்வதேச நாணய நிதியம் கூட மேற்படி விடயத்தினூடான தனது 5வது கலந்துரையாடலில் கூட பொருளாதார மறுசீரமைப்பை இலங்கைக்கு வலியுறுத்தியுள்ளது என்பதை குறிப்பிடத்தக்கது. அரச மீண்டலும் செலவீனம் தொடர்பில் பார்க்கின்ற பொழுது அதுவும் கடந்த ஆண்டின் நிறைய ஆண்டுடன் ஒப்பிடும் பொழுது சுமார் 59,497 மில்லியன் ரூபாய் அதிகரிப்பினையே இந்த வருட காலாண்டில் காட்டுகின்றது. அதே போன்று ஊதியங்கள் ஓய்வூதியங்கள் என எல்லாம் அதிகரித்து அரசாங்கத்தினால் இந்த செலவீனங்களை தாங்க இயலாத நிலை ஏற்பட்டு அதுவும் உள்நாட்டு மற்றும் வெளிநாட்டு கடன்களில் தங்கியிருக்க வேண்டிய நிலை ஏற்பட்டுள்ளது. இத்தகைய செலவீனங்களை தொடர்பிலான முகாமைத்துவமின்மை காணப்படுகின்றது. மேலும் நட்டத்தில் இயங்குகின்ற அரசு நிறுவனங்கள் அதிக பணியாளர்களை குறைந்த பயன்களையும் கொண்டதாக செயல்பட்டு வருகின்றன. மறுபுறத்தில் வரி அறவீடுகள் என்கின்ற பொழுது சாதாரண மக்களிடமிருந்து புறப்படுகின்ற வரிகள் செல்வந்தர்களிடமிருந்து நீங்கள் குறிப்பிடுகின்ற வகையில் அனைத்து வழிகளிலும் ஒழுங்குற அறவிடப்படுகின்றதா என்பது தொடர்பில் இன்னும் தெளிவற்ற தன்மையை காணப்படுகின்றது. எனவே இந்த நாட்டின் பொருளாதார நெருக்கடி நிலைமைக்கு மோங்கொடுக்க வேண்டுமெனில் உடனடி நடைமுறை சாத்தியமானதொரு வழிமுறைக்கு வந்தே ஆக வேண்டிய நிலை ஏற்பட்டிருக்கின்றது. தொடர்ந்தும் இதே வகையில் மந்த நிலையில் செல்வோமே ஆனால் இருண்ட யுகமானது மிக அருகாமையிலே இருக்கின்றது என்பதை மறந்துவிடக்கூடாது என்பதை நினைவுறுத்தி விடவருகின்றேன். நன்றி, வணக்கம்.
பூமிஸ்ருதி மீனாங்கட்ட கரு ஜேசி அலவத்துல மந்துவா இட்ட பேர வேலுக்குமா மந்துவா மூலாசனண்டு.
ஜேசி அலவத்துல
மூலா சினேபோன கரு மந்திரித்துமணி புது அனுபவமாத் மிஸ்ருதி காலவேளாவில் பாதியும் பிரி வந்து விசேஷம் அது கல்தபீம் யோஜனா ஹட்டியிட்டு வசரமெத ராஜ்ய முல்லி தத்து பிலிமத வார்த்தாவு சகா இவகேம் ஆர்த்திக்கே கடா வெட்டலகின மாத்துக்காத்தமாய் கினலத்தின பந்துலு குணார்தன மந்திரித்துமா விசேஷம் மதக்கிறன்னோனி முதல்லாமா தித்துமா கிவு அப்படி அபியோக தீனவ கீழ ஏ அபியோகோட்ட அப்படி மூணதீல அப்படி ஆர்த்திகே கலமனாக்காரித்துல இஸ்ராட்ட அரையனவ கீழ எத்துமா மதக்கரா மம் மதக்கரன்னு பெஹதிலும் அது கருணு இதுபட்கரு சமஹார மந்திரித்துமல்ல ஹிட்டு அமித்துமல்ல ஹரியட்ட கதாகரேமே பகுகி ஆண்டு தம் பகுகி மாச துணக்குறக்கம் அமிதிக்காம் தரலா மே கிசிதையாக உன்னதி ஆகாரம் கதாக்கரா நமது பெஹதிலும் கேன்னு அப்படி ஆண்டுவ பாரகன்ன விழாவே சமஹார அவஸ்தாவில் அப்படி பெஹதிலும் கேன்னு அப்பிட்ட ஹொந்த ஆர்த்திகத்திமுனு எமனத்தம் பாண்டாகாரே முதல் கூட எகத்து கொள்ள திமுனு ரட்டாக்னமே அப்படி ஹம்புனே அப்படி ரட்ட பாரகண்ண கொட்ட මේ යහපාලන රජයට අභියෝග ගණනාවක් තිබුණා මූණ දෙන්න. ඒ අභියෝග අපි එකින් එක අද ජයග්‍රහණය කරගෙන අපි ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. එක වෙලාවක අපි දැක්කා අපේ රටේ ආදායම් මදි ණය සහ පොලිය ගෙවන්න. එහෙම තත්ත්වයක තමයි මේ රට තිබුණේ. ඒ විතරක් නෙමෙයි අපි ඉතාමත් අපහසු තැනක විශේෂයෙන්ම රාජ්‍ය ආදායම් දළදේශීය නිෂ්පාදනයේ 11%කට වාගේ අඩු තැනකට ඇවිල්ලා තිබුණා 2014. ඉතින් 2015 16 17 වෙනකොට අපිට අද පුළුවන් වෙලා තියෙනවා මේක 15% දක්වා ඉස්සරහට ගේන්න. ඉතින් ඒ වගේම අපි පැහැදිලිව කියන්න ඕනි මේ අපි රජේ බාරගත්තට පස්සේ විශාල ණයතොගයක් එක්ක බාරගත්ත රජය අපි මේවා පැහැර හැරලා එහෙම නැත්නම් අපි අපේ රාජ්‍ය අසාධු ලේකනට ලක් කරනට හැරලා නැහැ. අපි ණයතොගය අධිකව ඉහළ ගියා වගේම ඒ ණය සේවාකරණ අවශ්‍යතාවය හඳුනාගෙන ඒකට හරියන්න ආදායම් වැඩි කරගෙන තියෙනවා. ඒ ආදායම් වැඩි කරගෙන අපි පසුගිය වර්ෂ 3 තුලම නිසියාකාරව ණය වාරිකය අපි ගෙවලා තියෙනවා. අපිට 2016 මේ ගෙවපු ණය වලින් 84%ම
ඔය මොකද්ද ෆයින්ට් ඔෆ් ඕඩර් එක? චමි
මේ පිළිබඳව පොතුවට අවධානය යොමු කරන්න වෙයි.
සීනෝනාදර නමය ඉන්නේ නේ. ජේසි අලවතෝල ජේසි අලවතෝල නියෝජ්‍ය අමත්තුමා නියෝජ්‍ය අමත්තුමා කතා කරන්න.
මම ගණන් මේ
නියෝජ්‍ය අමත්තුමා කතා කරන්න.
දැන් අර දාලා
ඉදී නියෝජ්‍ය අමත්තුමා කතා කරන්න.
මේ මම දම්මේ යෝජනා ගෙනා පුජ්ජිලක්ද දරු මන්ත්‍රීතුමනි
නියෝජ්‍ය අමත්තුමා කතා කරන්න ඔබතුමා කතා කරන්න.
බෝ වඩා දෙන්නෝ දැන් කතා කරන්න වෙලා වලා කෑ ගන්න
කතා කරන්න.
කට්ටිය තියා ගන්නත් බෑ යෝජනා ගෙනල්ලා. පොඩ ඉන්නකෝ. ආ කෑ ගන්නද ඉන්න කතා කරන්න දෙන්නකෝ. ලැජ්ජා ඔයාලද? ඔයාලා ලැජ්ජා වෙන්න ඕනේ. දරු මෝලාසුන්න මන්ත්‍රීතුමනි අද යෝජනාව මේ සභාව කල්තපන යෝජනාව ගෙනාව යෝජනා කරුත් නෑ ගිහිල්ලා. එතන මේ බොහොම අමාරුවෙන් බෙල් ගහලා ගහලා ගෙන්න ගත්තේ. බෙල් ගහලා ගහලා ගෙන්න ගත්තේ. ඉතින් දැන් සද්ද කරන්න එපා පොඩ ඉන්නකො දැන්. කොහමරි අමාරුවෙන් කට්ටිය ගෙන්න ගත්තනේ. එතකොට
ඔබතුමා කතා කරන්න.
මතක් කරන්න ඕනි.
නියෝජ්‍ය අමාත්‍යතුමා.
ණය බර ණය තොගයක් එක්ක තමයි මේ ආණ්ඩුව අපිට බාර දුන්නේ. එහෙම බාර දීලා අපි මේක මේක අපි මෙයාලගේ ණය ගෙවන්න තියනවා කියලා අපි පැහැර ඇරලා නැහැ. 184ක් තියෙන මෙයාලගේ අය අපි 2016 ගෙවලා තිනා මිලියන 1352ක්. ඒ වගේම 2017 1603ක් ගෙවලා තිනවා. දැන් 2018 අපිට ගෙවන්න තිනවා මිලියන 3000ක ආසන්න ප්‍රමාණයක්. බිලියන රුපියල් බිලියන. ඉතින් ඒ නිසා අපි පැහැදිලිවම කියනවා අද අපිට අපේ රජයට පුළුවන් වෙලා තියෙනවා මේ තත්ත්වයට මූණ දීලා මේ අභියෝගයට මූණ දීලා අපේ රට කඩාවැටලා තිබුණු ආර්ථික නැවත වතාවක් යථා තත්ත්වයට ගේන්න අවශ්‍ය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න. ඒ වගේම අපි අද මතක් කරන්න ඕනි අපිට මේ අද ඩොලරේ ගැන අපි කතා කරනකොට අපි දන්නවා අද ඩොලරේ යම් ප්‍රමාණයකින් ෂේ වීමගෙන යනවා 9% වගේ ප්‍රමාණයකින්. මේ තත්ත්වය අපි බැලුවාම ලෝකයේ අනිකුත් අසල්වැසි රටවල් එක්ක බැලුවත් අද ඒ තත්ත්වය උදා වෙලා තියෙනවා. නමුත් අපිට මේක මෙහෙම කියලා මග අරින්න බෑ. එවනම් අපි මේක අපනයන ආර්ථිකයක් කරා අපනයනය වැඩි කරගන්න අවශ්‍ය නිෂ්පාදනයක් අපේ රටේ අපි ඇති කරගන්න ඕනේ. ඒ නිසා අපි පැහැදිලිවම කියනවා ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ අපි මේ රජයේ මේ කෙටි කාලය තුළ අවුරුදු 3 තුළ අපි අවශ්‍ය වැඩසටහන් ගණනාවක් අපි ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒකද අපි මතක් කරන්න ඕනේ මේ වෙන විට අපි එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ අලුතෙන් ව්‍යවසායකයන් ඇති කරන්න මේ වෙනකොට ණය 25000ක ආසන්න ප්‍රමාණයකට විශේෂයෙන්ම තරුණයන්ට මේ නිෂ්පාදන ක්‍රියාවලියට දායක කරගන්න අවශ්‍ය සහයෝගය විශේෂයෙන්ම මේ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය වැඩසටහනෙන් මේකේ පොලිය ගෙවන්නේ රජය ගොඩක් ඒ වගේ විශේෂයෙන්ම 100% පොලිය ගෙවන විශ්වවිද්‍යාල උපාධිධාරීන් සඳහා එතුමන්ලා ඒ අය ඉදිරිපත් කරන ව්‍යාපෘතිය සඳහා 115ක ණය ලබා දීමේදී ඒ වගේම තවත් ණය ගණනාවක් තියෙන ඒවට 150ක පොලිය භාණ්ඩාගාරයෙන් ගෙවනවා. ඒ නිසා විශේෂයෙන් මතක් කරන්න ඕනි මෙවැනි වැඩසටහන් තුලින් අපි
බලාපොරොත්තු වෙන සේමසිංහ මන්තුමා
ගරු මූලාසනනුර මන්තුමනි ඇමතුමා මේ ලබා දෙන සංඛ්‍යාලේඛන ඔබතුමා කොහෙන්ද ගන්නෙ කියන කාරණාව අපිට පැහැදිලි කරන්න. මොකද ඔබතුමාගේ රාජ්‍ය ආදායමයි ණය පොලි ණය සේවා කරන ගෙවීමුයි ඔබතුමා කියන සංඛ්‍යාලේඛන කොහෙවත් නැහැ පොත්වල.
මන්තුමා අවසන් කරන්න.
හරි හරි මන්තුමා
අවසන් කරන්න.
වා 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 බලා ගන්න.
ඔබතුමා කතා කරන්න.
ඒක ඔබතුමා වෙනම බලා ගන්න. පොලිස් රිපෝට් එක නෙමෙයි. ඒතර මම පැහැදිලිවම කියන්න ඕනි අපි විශේෂයෙන් මතක් කරන්න ඕනි එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහනේදී මේ වෙන විට 25000කට ආසන්න තරුණ පිරිසකට අපි ඒ ණය ලබා දීලා තියෙනවා. දැන් මේක ඉස්සල්ලා මුදල් අමතුම ප්‍රකාශ කරා ප්‍රමාණය කොච්චර ප්‍රමාණයකට දීලා තියෙනවද කියලා. ඉතින් ඒ නිසා මම පැහැදිලිවම කියන්න ඕනි පාක්ෂිකව නෙවෙයි මේක රටේ නිෂ්පාදන ක්‍රියාවලියට දායක වෙන ඕනම කෙනෙකුට මේ ණය ලබා දෙනවා. පාක්ෂිකව ලබා දෙන ණයක් නෙවෙයි.
මහින්දානන්ද හිමිගේ මන්තුමා
නන්ද්‍රි ගරු ඇමතුමා ඔබතුමා කරුණාකර දිස්ත්‍රික්කයේ දක්ෂ මන්ත්‍රීවරයෙක් නියෝජ්‍ය ඇමතියෙක් නිසා මම ඔබතුමාගෙන් අහනවා මාවතකම ඔබතුමාගේ ආසනය කී දෙනෙකුට මේ ණය දීලා තියෙනවද?
මාවතකම විශාල ප්‍රමාණයක් අපි ණය දීලා තියෙනවා. නෑ
ඔබතුමා
ගාන පොඩක් ඉන්න. පොඩක් ඉන්න
ඔබතුමා කතා කරා.
ඔව් මම පැහැදිලිවම කියන්න ඕනේ මම නෑ දීපුවයි ගොඩක් ඉන්නවා. නෑ නම එකක් නෙමෙයි නම් ගණනාවක් තියෙනවා කියනවනම්. පොඩක් අහගන්න මාවතකම ප්‍රාදේශීය සංවර්ධන බැංකුවෙන් ඒ වගේම මහජන බැංකුවෙන් ඒ වගේම ලංකා බැංකුවෙන් 100කට වැඩි ප්‍රමාණයකට අපි ණය දීලා තියෙනවා. ඉතින් ඒ එක නම් කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ මෙතන පාර්ලිමේන්තුවේ. නම් කියන්න ලයිස්ට් ඕන නම් ගෙනත් දෙන්නම්. ලයිස්ට් එක ගෙනත් දෙන්නම් ඔයාලට බලා ගන්න. ඉතින් ඒ නිසා අයියෝ මම ලයිස්ට් එක ගෙනත් දෙන්නම් බලන්න. 2150කට වැඩි දීලා තියෙනවා 100කට වැඩි ප්‍රමාණයකට. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම ඒ විතරක් නෙමෙයි අපි පැහැදිලිව කියන්න ඕනි අද මේ යෝජනා ගෙනල්ලා මෙයාලා කල්පනා කරනවා
එමත්තුමා තව විනාඩි
දෙකක් තියෙනවා නෑ මට බාධා කරින් ගණනාවක් කරා ඒ වෙලාව මට දෙන්න
ඒ වෙලාව එකතු කරලා
ඒ නිසා මම පැහැදිලිවම කියනවා
කතා කරා
අද මේ ගෙනල්ලා තියෙන යෝජනාව මං හිතරේ යෝජනා කරු ගැන අපි කතා කරන්න ඕනේ නෑ ඒ යෝජනා කරු එක වෙලාව කිව්වා ඒ ආණ්ඩුව තියෙන කාලේ මාසයක් කෑම කණ්ඩ රුපියල් 2500ක් පවුලේ 4 දෙනෙකුට ඇති කියලා එහෙම කෙනෙක් තමයි මේ යෝජනාව ගෙනල්ලා තියෙන්නේ. ඒ නිසා අද ඔක්කොම අමතක වෙලා කතා කරනවා. මේ අය ගත්ත ණය තමයි අපිට ගෙවන්න වෙලා තියෙන්නේ. අද 84ක් මේ ගෙවන දේවල්. ඉතින් ඒ නිසා අපි මොනවා කතා කරත් අපි රජයක් හැටියට අද මේ වෙන විටත් අපිට ඒ ණය ගෙවීමේ හැකියාව තියෙනවා. අපි මේ වෙනකොට විදේශ සංචිත අපිට විදේශ විනිමය මිලියන 8000ක් අපිට තියෙනවා මහ බැංකුවේ. ඒ නිසා අපි ඉදිරි කාලෙදී මේ
රටක් හැටියට
අපි රටක් හැටියට අපිට ඉස්සරහට යන්න විශාල වැඩසටහන් ගණනාවක් අපි ආරම්භ කරලා තියෙනවා. මේ ඒත් එක්කම අපි සංවර්ධනය, අපි ගම්පරලේ වැඩසටහන වාගේ, ඒ වගේම කුරුණෑගල අධිවේගී මාර්ග, ඒ සියල්ල අද අවසන් කරන්න අවශ්‍ය වැඩසටහන් ගණනාවක් අපි ක්‍රියාත්මක කරනවා. ඒ නිසා මම පැහැදිලිවම කියනවා අපේ රජය එදා තිබුණු අමාරු තත්ත්වයෙන් ගොඩ අරගෙන අද රටේ ජනතාවට ප්‍රශ්න ගණනාවක් තිබුණත් සහනත් ලබා දෙමින් අපි කටයුතු කරනවා කියන එක මේ අවස්ථාවේදී මතක් කරනවා.
බොහොම ස්තුතියි. ගරු වාස්දේව නායක කර්මන්තුමා.
රු සභාපතිතුමනි, මේ පළමුවෙන්ම අර ගරු මංගල සමරවීර එමතුමා කියාගෙන ගිය කරුණුවලට කිවිය යුතු යම් පිළිතුරක් තිබෙනවා. එතුමා අපේ දලදේශයේ නිෂ්පාදිතය කොච්චර පහළ මට්ටමක තියෙනවද කියලා පෙන්වුවා. මේ අවට කලාපයේ රටවල් ගණනාවක් එක්ක සංසන්දනය කළා. නමුත් එතුමා එක දෙයක් පෙන්වුවේ නැහැ. ඒක පුද්ගල දලදේශයේ නිෂ්පාදිතය කීයද කියලා අවට රටවල් එක්කලා සංසන්දනය කරපුවාම අපි ඉන්නේ ඉහළ තැනක. දැන් ඒ කුමක් නිසාද අපි ලොකු දලදේශීය නිෂ්පාදිතයක් කියන එක තිබෙන්නේ ජනගහනයක් අනුව. අපේ ජනගහනයයි අපේ දලදේශීය නිෂ්පාදිතය අතර අන්තර් සම්බන්ධයක් තියෙනවා. මේවා නොසලකා නිකන් ලොකු ජනගහනයන් ඉන්න රටවල් ගැන කතා කළාට වැඩක් නැහැ. ඒ නිසා මම ඊළඟට කියන්න කැමතියි අපේ ඒක පුද්ගල දලදේශීය නිෂ්පාදිතය අපේ කාලේ ඉවර වෙනකොට ඩොලර් 3800කට අපි ගේන්න පුළුවන් වුණා. දැන් එසේ කරන්න පුළුවන් වීම අපිට ලොකු ජයග්‍රහණයක් ඇටියට අපි එක්තරා විදිහක පහළ මැද ආදායම් රටක් බවට පත් වෙන්නේ අපේ කාලේ. ඉතින් ඊළඟට මම ණයසා වත්කම් ගැන. අපි ණය ගැන කතා කරන්නේ නැන්නේ වත්කම් ගැන කතා නොකර. අපේ ගෙදර කොච්චර ණයද කියලා අපි බැලුවොත් ඒ ණය වෙලා තියෙන්නේ මොන වත්කම් ඇති කරගන්නද කියලා අපි කියනවා. එතකොට වත්කම් හා ණය අපි එකට එක සම්බන්ධ කරමින් කතා කරන්නේ. අන්තර් සම්බන්ධය කියන එක නම් මේ ආණ්ඩුව දන්නේම නැහැ. දැන් අපේ කාලේ ගත් උන අය සම්බන්ධයි වත්කම් වලට. නමුත් මේ ආණ්ඩුව කාලේ ගත් උන අය මොන වත්කම් වලට සම්බන්ධ කියලා අපි ඇහුවොත් මොකද්ද මේ ආණ්ඩුව දෙන පිළිතුර? ඒ නිසා අපේ මුදල් ඇමතුමාට ඒ උත්තරෙන් පසුව මේ ඩොලර් වලින් තමයි අපි ණය අරගෙන තියෙන්නේ. ඩොලර් වලින් තමයි අපි ගෙවන්නේ. ඒ නිසා ඩොලර් එකේ වටිනාකම පාල වැටුණයි කියලා, රුපියලේ වටිනාකම පාල වැටුණයි කියලා අපේ ණය වැඩි වෙන්නේ නැහැ කියලා එතුමා කිව්වා. එතුමා මේ අයවැය ඉදිරිපත් කරන්නේ ඩොලර් වලින්ද රුපියල් වලින්? රුපියල් වලින්. එතකොට රුපියල් වලින් අපි ගණන් බලන්නේ අපේ ණය. එතකොට ගෙවන ගාණ බලන්නේත් රුපියල් වලින්. එහෙම බලනකොට තමයි ඩොලර් එකට අඩු වෙච්ච රුපියලේ ගාණ ඒ ප්‍රමාණයෙන් වැඩි වෙන්නේ. ඔය සාමාන්‍ය තර්කණය තේරුම් ගන්න බැරුව මුදල් ඇමතිකම කරන්නේ කොහොමද කියලා මම දන්නේ. නොතේරුණාද ඒ එතුමා සැඟවුවාද කියන එක මම දන්නේ නැහැ. ඊළඟට එතුමා කිව්වා මේ රාජපක්ෂලාගේ ණය 83%ක් අපි ගෙවනවා. ගෙවන්න පුළුවන්නේ. මොකද ගෙවන්න තියෙන අමාරුව හම්බන්තොට වික්කා. ඒකෙන් ලොකු ගාණක් ගත්තා. ඒකෙන් ගෙවනවා. ඊගාවට තවත් හදපු එකක් මත්තල එයාපෝට් එක විකුණනවා. ඒක ගෙවනවා. ඉතින් මොකක් තමුන් නාස්ලාට ගෙවන්න තියෙන අමාරු? අපි අදහපු දේවල් විකුණ විකුණ මේ රටේ තියෙන සම්පත් විකුණ විකුණ ඒවයෙන් එන අතට එන්න මුදල් වලින් මේ ණය ගෙවනවා. ඉතින් මොකද අමාරුවෙන් ගෙවනවා අය කියලා. ඒ නිසා මේ අමාරුවෙන් ගෙවන කතා බොරු කතා. අපේ ණය ගෙවුවොත් ඒ ගෙවන්නේ මේ රටේ අපි ඉදි කරපු වත්කම් වල ණය. ඒ සඳහා අපේ වත්කම් මැද විකුණමින් තමයි ණය ගෙවන්නේ. ඊළඟට එතුමා කිව්වා කිව්වේ නැති එකක්. ඉන්දියාව පකිස්තානය රුපියල අඩු වෙලා තියෙනවා. අපිත් අඩු වෙලා තියෙනවා. අපිට වඩා අඩු වෙලාලු රුපියල පෞගිය කාලේ ඉන්දියාවේ පකිස්තානය. නමුත් මම අහන්න කැමති ඉතියෝපියාවේ සිම්බාබ්වේ ඒ රටවල් වලට වඩා අපි පහළට වැටුනේ කොහොමද කියලා. ඉතියෝපියාව සිම්බාබ්වේ. ඒව අඩු වුණේ නැහැ. එමනම් කොහමද අපි ඊට වඩා පහළට වැටුනේ? ඊළඟට ඉන්දියාව පකිස්තානය. අපි ඉන්දියාව අරගෙන ඉන්දියාවේ රුපියල තිබුණේ ශක්තිමත් තැනක. එතන ඉඳලා ඒගොල්ලෝ වැටුනේ. අපේ රුපියල තිබුණේ ඊටාම දුබල තැනක. අපි ඒ දුබල තැන ඉඳලා මේ තවත් පහළට වැටලා තියෙන්නේ. ඒ වැටුණු රුපියල් ගාන බලනකොට ඩොලර් එකට මේකේ වැටීමේ වේගය වැටීමේ තියුණු බව ඊටා හොඳින් පේනවා. එතන ඉන්දියාවත් එක්කලා මේක පටලවලා මේකෙන් ගැලවෙන්න පුළුවන් කමක් නැහැ. අන්තිම වශයෙන් අර්ජුන මහේන්ද්‍රන් අන්තිම වශයෙන් කිව්වේ මේ තර්ක වලට පිළිතුරු දෙමින් අර්ජුන මහේන්ද්‍රන්ගෙන් වෙච්ච අලාභය කොච්චරද කියලා එතුමා පිළිගත්තේ නැහැ කිව්වෙත් නැහැ. ඒ අලාභය නිසා අපේ පොලි රේට්ටු වැඩිවීම නිසා අපේ ණය ගැනීම වල පොලි රේට්ටු ඒ අනුව වැඩිවීමෙන් කාලයක් තිස්සේ යනකොට අපට වැඩි වෙන පොලි බර ණය බර කොච්චරද කියන එක එතුමා කිව්වෙත් නැහැ. ඒ අර්ජුන මහේන්ද්‍රන් අද මේ රටෙන් අල්ලාගෙන එන්නට ගත්තු පියවරක් අපි දන්නේ නැහැ. අගමැතිතුමා දැන් එයාගේ යාළුකම අත්හැරලාලු. හොඳයි යාළුකම අත්හැරලා නම් ඉන්ටර්පෝල් එක හරහා එයාව මෙහෙට ගෙන්නන්න කරන උත්සාහයේ මොකද්ද ප්‍රගතිය? ඒ ගැන වාර්තාවක් දෙන්න එපයි. ඒ දවස්වල වාර්තාවක් දෙනවා සුමාන දෙහිකට සැරයක් ඒ හොරකම වෙච්ච කාලේ. දැන් කිසි වාර්තාවක් නැහැ. අර්ජුන මහේන්ද්‍රන් මෙහෙට ගෙන්නීම ගැන ගන්නා වූ ප්‍රයත්නයේ ප්‍රගතිය කුමක්ද කියලා. මෙන්න මේවත් මතක් කරගෙන අපි යමු. ඊළඟට මේ එක්ස්පෝර්ට් ඕරියන්ටඩ් ඉකොනොමි. අයියෝ මේක කියන්න පුළුවන් සිය වාරයක්. අපි මේ අපනේනයට යොමු වූ ආර්ථිකයක් හදමු. අද ඇත්ත කතාව මොකද්ද? ලෝකේ හැම රටක්ම උත්සාහ කරන්නේ තරඟකාරීව ඔය අපනේනයට යොමු වූ ආර්ථිකය හදන්න. එතකොට මොකද වෙන්නේ? ගැනුම්කාරයෝ ටික දෙනයි, විකුණුම්කරුවෝ වැඩි දෙනයි. එතකොට මොකද වෙන්නේ? එතකොට අපේ ඒ මිල ගණන් වැටෙනවා. ඇයි? අපි විශාල පිරිසක් රටවල් තරඟ කරනවා අපනයනය කරන්න. කාර්මික භාණ්ඩ
ගරු මන්ත්‍රීතුමාට විනාඩියක් තියෙන්නේ.
තව කොච්චර තියෙනවද?
විනාඩියයි.
විනාඩි
විනාඩියක් තියෙනවා.
මට ඉවර කරන්න නම් බැරි වෙනවා. නමුත් මම මේ කියාගෙන ඉවර කරන්න. දැන් මේ ඉලක්කම් ඔක්කොම පැත්තකින් තියන්න. අපනයනයට මේ කරන තරඟයත් එක්කලා ඇත්තටම ලෝකයේ අද විශාල වාසියක් ගන්නවා බෞද්ධාතික සමාගම්. මොකද ගණුම්කරුවන් හැටියට එයා ටික දෙන. ඒ නිසා අපේ මිල ගණන් පහළ වැටෙනවා. සා අපනේනියත් අන්තිමට පිළිතුරක් නොවේ වෙනවා. We all racing to the bottom. ඊළඟට සමාජ කරුණු දිහා බලන්න. සමාජ කරුණු දිහා බැලුවාම ඔබතුමාට පෙනේවි කොච්චර විශාල විපතක් මේ රටේ ජන ජීවිතයට වෙලා තියෙනවද කියලා. මන්ද පෝෂණය පැත්තෙන් මං ඉලක්කම් වලට යන්නේ. මේ කවුරුත් දන්නව FAO රිපෝට් එක මූර්ත වැටුප පාල වැටලයි කියලා මහා බැංකු වාර්තාවම පිළිගන්නවා. ඒ අනුව අපේ ජීවන මට්ටම පාල වැටලා 1 ඉඳලා 11 වසරට යනකොට දරුවන් 50,000ක් විතර පාසලෙන් බැහැරට වැටෙනවා. ඒ දරුවන්ට ඒ බැහැරට වැටෙන හේතුව මූලික වශයෙන්ම ආර්ථික හේතු කියලා අධ්‍යාපන අමාත්‍යාංශයේ සමාජ අධ්‍යක්ෂකවරයා අපිට කියනවා. ඉතින් දෙවෙනි හේතුව පවුල්වල ආරවුල් වලට හේතුව ඒත් ආදායම් පිළිබඳ ප්‍රශ්න. ඊළඟට ජීවන වියදම් දර්ශකය 2005 ඉඳලා 2015ට අවුරුදු 10ට 52කින් වැටුණා. 52කින් වැඩි වුණා ජීවන වියදම් දර්ශකය. 2015 ඉඳලා 2018ට අවුරුදු 3ට 78කින් වැඩි වුණා පයින්. දැන් මේවා පොඩ්ඩක් සසඳලා බලනකොට මිනිසුන්ගේ ජීවන මට්ටමට මොකද වෙලා තියෙන්නේ? උද්ධමනයේ 3.7යි 2015 දක්වා. ඊගාවට 2015 ඉඳලා 18 අවුරුදු 3යි
උද්ධමනය පහයි නමය. එතකොට විශ්‍රාමිකයන්ගේ විලාපයා දැහුණා ඔබතුමාටත් අපටත්. මේ විශ්‍රාමිකයන්ට අද බෙහෙත්තික ගන්නවත් ප්‍රමාණවත්
ගරුමන්තුමා
අතර විශ්‍රාමයත් කප්පාදු කල්ලා. මගේ අවසාන වාක්‍යය කප්පාදු කිරීමේ වැලක් තිබෙනවා විශ්‍රාමිකයේ විශ්‍රාමය රජය සේවකීන්ට රජයට බැඳෙන අද ආණ්ඩුව කප්පාදු කල්ලා. මේ ඔක්කොම එකට ගත්තාම මේ රට විශාල විනාශයකට මේ ආණ්ඩුව ගෙන ගොස් තියෙනවා. ඒක තමයි වසර මැද වාර්තාව.
බොහොම ස්තුතියි. නිරෝෂන් පෙදර නියෝජ්‍ය ඇමතුමා.
ගරු මූලාසන මන්ත්‍රීතුමනි, අද දින කල් තැබීමේ විවාදය වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳව වාර්තාව 2018 විවාදයට එක්වීමට අවස්ථාවක් සැලසීම ගැන සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම පාර්ලිමේන්තුවට මූල්‍යම වශයෙන් රජයේ වගකීම ප්‍රධාන කොටගෙන ඒ යාවත් කාලීන තොරතුරු සැපයීම යටතේ මෙම වාර්තාව සපයලා තියෙනවා. විශේෂයෙන්ම අපි ආර්ථිකය ගැන කතා කරනකොට මේ ආර්ථිකය තුළින් මේ රටේ සමස්ත ජනතාව උදෙසා එහි ප්‍රතිලාභ ලබා දීම තමයි අපේ යුතුකම විය යුත්තේ. විශේෂයෙන්ම අපි දන්නවා අපි 1977 මේ රටේ විවුර්ත ආර්ථිකය අපි හඳුන්ලා දීලා ඒ විවුර්ත ආර්ථිකය තුළින් අපි අපනයනය පදනම් කොටගෙන අපි දියුණු රටක් බවට පත් කරන්නට අපි මූලික අඩිතාලම දැම්මා. ඒ 1977 අපි ඒ ආර්ථිකය විවුර්ත කරනකොට අද ලෝකයේ හුඟක්ම දියුණු වෙලා තියෙන සමහර රටවල් එම ප්‍රතිපත්තියේ හිටියේ නැහැ. ඒගොල්ලන් පස්සේ ආවේ. නමුත් අපිට වසර ගණනාවක තිබුණ යුද්ධයේ හින්දා ඒ අඩිතාලම දැම්මත් හරියට ඒක ක්‍රියාත්මක කරන්න බැරි වුණා. විශේෂයෙන්ම අපි 1990 දශකයේ වෙනකොට අපනයනය අතින් මං හිතන්නේ ඉතාම තරඟකාරී ලෙස ප්‍රතිපත්ති සාදමින් අපි ආසියාවේ ඉස්සරහට ගියත් අපි 2015 වෙනකොට ඒ අපනයන ආර්ථිකයෙන් බැහැර වෙලා ගමනක් යන්න පටන් අරගෙන අපිට විශේෂයෙන්ම අපි දැක්ක පරිදි විශාල ණය කන්දකට අපිට හිර වෙලා අපිට ණය ගෙවා ගන්න බැරි තත්ත්වයකට අපිට පත් වෙන්න සිද්ධ වුණා. අපි පහුගිය අවුරුදු කීපය තුළ මේ ණය කළමනාකරණය කරලා ඒ වගේම නැවත අපනයන ආර්ථිකය ශක්තිමත් කරන්න තමයි අපි ක්‍රියා කරේ. එදා යුරෝපා සංගමයේ GSP Plus සහනය නැති වුණා, මත්ස අපනයන වැනි දේවල් නැති වුණා, ඇඟලුම් කර්මාන්ත අපි එදා 1990 ගණන්වල හඳුන්ලා දීපු ඒවා දියුණු වෙලා තිබුණ නැහැ. ඉතින් ඒ හින්දා අපි නැවතත් මේ ක්‍රියාවලිය තුළින් අපනයනය අපි මං හිතන්නේ ඉතිහාසයේ වැඩිම අගයකට අපි නැවත ගෙනෙල්ලා තියෙනවා. නමුත් අපිට මේකෙන් සෑහීමකට පත් වෙන්න බෑ. විශේෂයෙන්ම ලෝකයේ තියෙන කාලගුණ වෙනස් වීම තුළින් අපේ කෘෂිකර්මාන්තයට විටින් විට එක අතකින් ගංවතුර එක අතකින් නියඟය තුළින් ඉතාම දරුණු පහරවල් වැදෙනවායි කියලා අපි සියලු දෙනාම දන්නවා. ඒ වගේම අපිට අද වෙනකොට අපි කොච්චර කිව්වත් අපනයනය මත පදනම් වූ ආර්ථිකයක් අපි හදනවායි කියලා අපිට තරම් කරන්නට තියෙන රටවල් අද බොහෝයි. අද හුඟක් ඒ රටවල් අපිට ඉස්සරලා ඇවිල්ලා ඒ වෙළඳ පොළවල් අල්ලගෙන ඒ වගේම ඒගොල්ලන්ගේ ශ්‍රම බලකාය ඒවලට පුහුණු කරලා අද ඒගොල්ලන් ස්ථාවර වෙලා ඉන්න තත්වක තමයි අපි නැවතත් එක පාර්ට්ටම අපනයනය මත පදනම් වූ ආර්ථිකයක් අපි ඉස්සරහට ගෙනියන්න හදන්නේ. නමුත් අපි මං හිතන්නේ අපනයනයම කියනකොට විශේෂයෙන්ම මේ රටේ ඉන්න ජනතාවටත් ඒ නිෂ්පාදනයක් අවශ්‍යයි. අපි නිෂ්පාදනය කරොත් විතරයි අපිට ආර්ථිකයක් ඉස්සරහට ගෙනියන්න පුළුවන්. ඒ වගේම නිෂ්පාදනය කිරීමේදී විශේෂයෙන්ම කාර්යක්ෂමතාව, ඒ වගේම තාක්ෂණය හඳුනා දීම, ඒ වගේම දැනුම වර්ධනය කිරීම, මේ දේවල් තුලින් අපිට මේ නිෂ්පාදන වියදම අඩු කරගෙන ඉතාම තරගකාරී මිලකට තරගකාරීත්වෙන් අපිට ඉස්සරහට යන්න පුළුවන් වාතාවරණයක් අපි හදන්න ඕනේ. ඒ හින්දා තමයි අපි නිදහසේ පටන්ගෙනම අපි නිදහස් අධ්‍යාපනය, ඒ වගේම සෞඛ්‍ය කෙරෙහි අපි අවධානය යොමු කරලා හොඳ නිරෝගී ඒ වගේම අධ්‍යාපනයෙන් උසස් අපි ශ්‍රම බලකායක් හදන්නට අපි ආයෝජනය කරේ. නමුත් මං හිතන්නේ අපිට ඒ ආයෝජනය යම්කිසි දුරක් ගිහිල්ලා අපිට ඒක හරි හැටියට කරගන්න බැරුව ගියා. අපිට විශේෂයෙන්ම ඒ භාණ්ඩ නිපදවීම සහ සේවාවන් සැපයීම සම්බන්ධ කරගෙන අපේ අධ්‍යාපනය දියුණු කරගන්න බැරි වෙලා තියෙනවා. ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් අද අපිට පංගුවක් වෙලාවට අපේ ශ්‍රම බලකායට මැද පෙරදිග වගේ රටවල් වලට ගිහිල්ලා නුපුහුණු මං හිතන්නේ මේ ශ්‍රම සපයන්නන් හැටියට අපිට වැඩ කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මං හිතන්නේ ඒක අපි පරිවර්තනය කරලා අපේ මේ ශ්‍රම බලකාය අපි මීට වඩා කාර්යක්ෂමව මේ රටේ නිෂ්පාදනයට හවුල් කරගන්න විදියක් අද අපි ඒ මාතෘකාවට ඇවිල්ලා තියෙනවා, විශේෂයෙන්ම වෘත්තීය පුහුණුව හරහා. ඒ වෘත්තීය පුහුණුව යාවත් කාලන කිරීම තුළින් ඒ වගේම යෝන් සේනාංක, තරුණ සේවා සභාව වැනි දේවල් තුළින් අපිට අපේ තරුණ ජවය, ඒ තරුණ ශක්තිය අපේ නිෂ්පාදන ක්‍රියාවලියට ඉතාම බුද්ධිමත් ආකාරයට අපිට හසුරව ගන්න පුළුවන් නම් අපිට මීට වඩා ඉදිරියට යන්න පුළුවන්. ඒ වගේම අපි විශේෂයෙන්ම ගත්තොත් එහෙම නිෂ්පාදනයට දායකත්වයක් දක්වන විදුලි බලය, ඒ වගේම අපේ ප්‍රවාහන ශ්‍රේත්‍රය වැනි දේවල් අපි දශක ගණනාවක් ඉඳන් අපි ඒව කාර්යක්ෂම කළා නැහැ. අපි හැම වෙලාවෙම තර්ක විතර්ක කරනවා, මේ පාර්ලිමේන්තුවේ ලොකු කතා පවත්වනවා. නමුත් අනිත් රටවල් නවීන තාක්ෂණය පාවිච්චි කළා, දැනුම පාවිච්චි කළා, විශේෂයෙන්ම මිදුලි බලය අද අපිට වඩා අඩුවෙන් ඒගොල්ලන් නිෂ්පාදනය කරනවා. ඒගොල්ලන්ගේ ප්‍රවාහන සේවය අපිට වඩා කාර්යක්ෂම වෙලා තියෙනවා. ඒගොල්ලන්ගේ අනිත් දේවල් අපිට වඩා ඉතාම කාර්යක්ෂම වෙලා තියෙනවා. ඒ හින්දා අපිට විශේෂයෙන්ම අනිත් රටවල් එක්ක තරඟකාරීව අපිට භාණ්ඩ හෝ සේවාවන් අපිට නිපදවන්න බැරි වෙලා තියෙනවා. අපේ ශ්‍රමය ඉතාම මිල අධික වෙලා තියෙනවා. නමුත් අපේ කාර්යක්ෂමතාව වැඩි වෙලා නැහැ. ඉතින් ඒ හින්දා අපි ඒව ගැන සලකලා බලලා අපි ඉස්සරහට ගිහිල්ලා ඒව හදාගෙන අපිට ශක්තිමත් ආර්ථිකයක් හදන්නට අපි සියලු දෙනාම එක් වෙමුයි කියමින් මට අවස්ථාව දීම ගැන නැවතත් ස්තුතිවන්ත වෙමි. මම කතාව අවසන්.
ස්තුතියි.